අද ජනවාරි මස 26 වෙනිදා 2025 අද දින සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමටයි යන්නේ. අද අපේ වැඩසටහනේ අංග කීපයක් සමන්විතයි. ධර්ම දේශනාවක් මීතිරිකර නිස්සරණ ආරණ්‍ය සේනාසනයෙන් සහභාගී වෙන ස්වාමීන් වහන්සේත්, ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකිනුත් සමන්විතයි. ඉතින් මුල් ප්‍රථමයෙන්ම තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම, මම ඉතාම ගෞරවපූර්වක පාද නමස්කාර කර වැඩසටහන ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් ඉල්ලා සිටිනවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යාඛාචි කංකා ඉදවා හුරංවා සකවේදියාවා පරවේදියාවා චායිනෝ තා පජහන්ති සබ්බා ආතාපිනෝ බ්‍රහ්මචරියං චරන්තාති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට මේ ලැබෙන තියෙන වෙලාවේ මේ ඉඩකඩේ අපි බලමු මේ දවසට ඉදිරිපත් වෙච්ච ඒ යම් පැහැදිලි කර ගැනීමක් ධර්ම දේශනාවක් අපි ඉදිරියේ තියාගන්න. එතකොට අද දවසේ මේ ඉදිරිපත් වෙන දේ ගත්තොත් අන්න අපේ ජීවිතය පිළිබඳ අපිට මතුවෙන විවිධ සැක සංකා ගැන තමයි කියන්නේ. සාමාන්‍යයෙන් මේ ලාමක සැක සංකාත් අපේ ජීවිතවල නැතුවා නොවෙයි. අර දේ හරියයිද, මේ දේ හරියයිද, අර කෙනා මට මනාප වෙයිද කියලා, ඔන්න ඔය විදිහට ඒ වගේ සැක සංකාත් අපේ ජීවිත තුළ තියෙනවා. ඒ වගේ සැක සංකාත් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. නමුත් ඊට එහා ගියපු ඔය යම් යම් දාර්ශනික පැත්තෙන් සලකන සැක සංකාත් අන්න කෙනෙක් තුළ තියෙන්න පුළුවන්. අර ලාමක සැක සංකා ගත්තොත් ඒවා නිකන් මේ වගේ සැක සංකාවල යම් කිසි නොමේරු අවධියක්, එහෙම නැත්නම් මේ වගේ සැක සංකාවල බයි ප්‍රඩක්ට් එකක් කියලා අපිට කිව්ව හැකි. අර වගේ පොඩි පොඩි ලාමක දිනදා ජීවිතය හා සම්බන්ධ සැක සංකා, ඒවා නිකන් හරියට මේවැයේ අතුරු ඵලයක් වගේ. නමුත් මෙන්න මේ යම් කිසි ආකාරයකට මුල් බැසගත්ත සැක සංකා ටිකකුත් අපි තුල තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේ ජීවිතය පිළිබඳ යම් පුළුල් සැක සංකා කියලා අපිට කිව්ව හැකි. මේ මම මේ කොහේ ඉඳලා මෙහෙ ආවද, මම කියන්නේ කවුද, මම මැරිලා කොහේ යයිද කියලා, ඔන්න ඔය වගේ සැක සංකාත් මේ කෙනෙක් තුළ තියෙනවා. විශේෂයෙන් අර විදිහේ ලාමක සැක සංකා බැහැර කළා මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්ට මෙන්න තමුන්ගේ අර තියෙන පදනම වගේ තියෙන සැක සංකා බොහොමයක් දැක දැනගන්න පුළුවන්. ඒ පදනම නොදැක තමයි මෙච්චර දවසක් කටයුතු කරේ. ඒ පදනමෙන් මතුවෙන යම් අතුරු ඵල එක තමයි මෙච්චර දවසක් කටයුතු කරේ. නමුත් දැන් ඔන්න මේ අතුරු ඵල පැත්තක තියලා මේ නියම පදනම හඳුනගන්න, මේ සැක සංකාවල මුල් බැසගත් ආකාර හඳුනගන්න මෙතනට ප්‍රතිපදාව තුලින් අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ විදිහේ සැක සංකා පිළිබඳ කරන කතාබහක් මතක් කිරීමක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාව. ඒතොර ඒක දිහා බැලුවොත් යම් කිසි විදියක මේ සැක සංකාම කර කර ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවක්ද කියලත් හිතෙනවා බැලූ බැල්මට. මොකද ඒ ස්වාමීන් වහන්සේගේ නමත් කංකා රේවත තමයි ඒ හාමුදුරන්ගේ නම. එතකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේ යම් කිසි ආකාරයක තමුන්ගේ ජීවිතයේ මුල් අවධියේ තිබුණු ඒ සැක සංකා දුරු කරගෙන ඒ සැක සංකා ඉක්මෝලා යම් ප්‍රතිපදාවක් පුහුණුවක් දියුණු කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ දියුණු කරගත්ත ප්‍රතිපදාව දැකලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු සතුටු වාක්‍යයක් වගේ එකක් තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. මේ විදිහට මේ හාමුදුරුවෝ අතීතයේ කොච්චර සැක සංකා සහිතව ඉඳියත් දැන් අන්න ඒ සැක සංකා වලින් මිදිච්ච ස්වභාවයක්, ඒ සැක සංකා ඉක්මවපු ස්වභාවයක් තමන් තුළ ඇති කරගෙන තියෙන බව බුදුරජාණන් වහන්සේ දැකලා සතුටු වාක්‍යයක්. ඒ ඇති කරගත්ත දේ භාග්‍යතුන් වහන්සේ සමාදන් වෙනවා. මෙතන මේ අවස්ථාවේ බෙදෙන වචනේ තමයි මෙතෙන්ට මේ ස්වාමීන් වහන්සේ පළඟ බැඳ පරියංකික වැඩ ඉන්න ගමන් කංකා විතරණ විසුද්ධිය නුවණින් බලමින් කල් ගෙව්වා කියලා. එතකොට කංකා විතරණ විසුද්ධිය කිව්වහම මොකද්ද මේ කියලා කෙනෙක් එකපාරට මතුවෙන්න ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට ඒක හඳුන්වන්නේ මේ සැක දුරු කරන යම්කිසි විසුද්ධියක්, යම්කිසි විදියක තත්වයක් වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. එතන මේ සැක කර කර ඉඳියාමඳුරෝ සැක දුරු කරන මේ තත්වයක් නුවණින් බලමින් වෙසෙනවා දැකපු බුදුරජාණන් වහන්සේ මේ කරගෙන තියෙන දියුණුව ප්‍රතිපදාව ගැන සතුටු වෙමින් යම් කිසි විදියක ප්‍රකාශයක් කරනවා. අන්න ඒ සතුටු වාක්‍ය තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. මෙතන සඳහන් වෙන්නේ මොකද්ද? යාකාචි කංකා ඉදවා හුරංවා සකවේදියාවා පරවේදියාවා. මේ යම්තාක් සැක සංකා තියනවාද? යාකාචි කංකා ඉදවා හුරංවා. මෙලොව ගැන සැක සංකා තියනවාද? පරලොව ගැන සැක සංකා හිත් තියනවාද? තමන්ට අයත් බව ගැන සැක සංකා තියනවාද? අනුන්ට අයත් බව ගැන සැක සංකා තියනවාද? සකවේදියාවා පරවේදියාවා. මේ තමුන්ට අයත් බව පිළිබඳ සැක සංකා, අනුන්ට අයත් බව පිළිබඳ සැක සංකා විදියට මෙන්න මේ යම් යම් ආකාර සැක සංකා තියනවාද? චායිනෝ තා පජහන්ති සබ්බා ආතාපිනෝ බ්‍රහ්මචරියං චරන්තාති. අන්න මේ සියල්ල කෙලෙස් තවන වීර්ය සහිතව ධ්‍යාන වඩන ඒ බඹසර රකින ඒ භික්ෂුව ඒ තැනැත්තා විසින් දුරු කරනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළ දේශනා කරන්නේ. එතකොට මේ මෙලොව පරලොව පිළිබඳ සැක සංකා කියලා මෙතන සඳහන් වෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් මේ මෙලොව පරලොව පිළිබඳ සැක සංකා ගත්තහම 16 ආකාර සැක කියලා මේ දහම තුල සඳහන් වෙනවා. 16 ආකාර සැකයක් ගැන කියනවා. අතීතේ අනාගතේ ගැන එකකට පහ බැගින් සැක පහක් සඳහන් කරනවා. වර්තමානි ගැන සැක හයක් සඳහන් කරනවා. ඔන්න ඔය විදිහට මේ අතීත අනාගත සැක වර්තමාන සැක වල එකතුව 16 ආකාර සැකයක් විදිහට මේ දහම තුල පෙන්වුම් කරනවා. එතකොට මුලින් අතීතය ගැන මොනවද සැක? මේ කෙනා සැක කරනවා මම අතීතයේ සිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? මම අතීතයේ සිටියේ කවුරු හැටියටද? මම අතීතයේ සිටියේ කොහොමද? මම අතීතයේ කවුරුන් වෙලා ඉඳලා කවුරුන් වුණාද? ඔන්න ඔය විදිහේ සැක පහක් අතීතය පිළිබඳ මතුවෙන්න පුළුවන් කියන අදහස බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට සාමාන්‍ය මේ අතීතේ මම කොහේ ඉඳියද, කවුරු විදියට ඉඳියද, අතීතේ මම මේ කොහොම ඉඳලා කොහොම තත්ත්වයකට පත් වුණාද කියලා ඔන්න වගේ දේවල් කෙනෙක්ට යම් කිසි ආකාරයකින් සැක සංකා විදියට මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ අනාගතය ගැනත් මේ විදිහේම පහක් කියනවා. මොනවද? මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ නැද්ද? මම අනාගතයේ කවුරුන් හැටියට ඉඳීවිද, මම අනාගතයේ කොහොම ඉඳීවිද, මම අනාගතයේ කවුරු වෙලා කවුරු බවට පත්වේවිද කියලා ඔන්න ඔය විදිහට මේ අනාගතය ගැනත් මේ තැනැත්තා සැක කරනවා. ඊටසේ වර්තමාන ගැන කියනවා සැක හයක් තියෙනවා කියලා. මම ඉන්නවද, මම නැද්ද, මම කවුද, මම කොහොම කෙනෙක්ද, මේ මම මෙතෙන්ට ආවේ කොහේ ඉඳලාද, මම මෙතනින් කොහෙට ආවිද කියලා ඔන්න ඔය විදිහට සැක හයක් වර්තමාන ගැනත් කියනවා. ඔන්න ඔය විදිහට 16 ආකාර සැකයක් පිළිබඳ සඳහන් වෙනවා මේ දහම තුල. ඉතින් මේ සැක සංඛා ගත්තාම මේවා නිකන් අපිට අදාළද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ මේ මෙච්චර මේ ජීවිතය ගැන දාර්ශනිකව අපි සැක කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ නේද? සාමාන්‍ය මේ කනබොන ඒවා විසඳගෙන ඉන්න ගියාම, රැකිරක්ෂාවල ඒවා කරගෙන ඉන්න ගියාම ඔය සැක කරන්න වෙලාවක් නෑ වගේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සැක පදනම වගේ තියෙන දේවල්, ෆවුන්ඩේෂන් වගේ එක වගේ තියෙන සැක තමයි මේ පෙන්නුම් කරන්නේ. නමුත් මේක මත තමයි ඔය ඉතුරු සැක සංඛා ටික ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මේ දේවල් බැලූ බැල්මට අදාළ නෑ වගේ කියලා පෙනුනත් අන්න තම තමන්ගේ ජීවිතේ නොයෙකුත් සැක සංඛා තියෙනවානේ. ඒවට හේතුව පදනම මේ දේවල් තමයි. සමහර කෙනෙක් ඔන්න තමන්ගේ කරන රැකී රක්ෂායේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සැක කරනවා නේද? මේක හරි ජොබ් එකක්ද මං කරන්නේ, මේ ජොබ් එකද මට හරියන්නේ, මේ අධ්‍යාපනයේ මට මේ ක්ෂේත්‍රය හරියයිද කියලා ඔන්න විදියට ඒ වගේ දේවල් ගැන සැක කරන කට්ටියත් දකින්න පුළුවන්. තව සමහරු තමන් කතාවට බැඳගත්ත මිනිස්සයා ගැන සැක කරනවා. මේ වෙන ගෑණියෙක්වත් ඉන්නවද දන්නේ මේ මිනිහට කියලා ඔන්න සැක කර කර ඉන්නවා. එහෙම නැත්නම් මේ මිනිහා නැතුව වෙන මිනිහෙක් මට හොයා ගන්න තිබුණේ අපරාධය කියලා ඔන්න සැක කරනවා නේද? ඊට පස්සේ මේ අපරාධේ මම මේ කසාදේ කරගත්තේ මට මීට වැඩිය හොඳ කසාදයක් කරගන්න තිබුණා කියලා සැක කරනවා. අපරාධේ මට මෙයාව කලින් හම්බුණා නම් හරි සෝක්නේ, ඇයි මේ පහු වෙලා හම්බුනේ කියලා සැක කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලාමක සැක සංකා බොහොමයක් අපේ ජීවිතවල තියෙනවා. මේ මේ 16 ආකාර සැක නම් අපිට අදාළ නෑ කියලා තමයි හිතෙන්නේ. නමුත් මේ 16 ආකාර සැක නිකන් මේ ජීවිතයේ ෆවුන්ඩේෂන් එක වගේ තියෙන දේවල්. ඒවා මත තමයි අර විදිහේ ලාමක දිනදා ජීවිතය හා සම්බන්ධ සැක සංකා මතුවෙන්නේ. එතකොට මෙන්න මේ සැකය පිළිබඳ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ. එතකොට මේ සැක කරන චරිත ඉන්නවා. එහෙම එකකුත් තියෙනවා. සාමාන්‍ය ඔය සැකය කියන එක ඔය පෞල් සම්බන්ධතාවලට වගේ නම් සොහොන් ලකුණක් තමයි. ආදර සම්බන්ධතාවලට වගේ නම් සොහොන් ලකුණක් තමයි. මට මතකයි ඉස්සර ඔය දවසක ඔය සතිපාසලේ වර්ක්ෂොප් එකක් ඔය කඩුවෙල තිබුණා. ඒකට ආපු ඒ සයිකොලොජිස් කෙනෙක් එයා යම් ප්‍රසන්ටේෂන් එකක් කරා. ඒක එයා කියනවා මේ 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 ආදර සම්බන්ධතාවල පෞල් සම්බන්ධතාවල මේ මේ සැකය කියන එක තියෙනවා නම් එහෙනම් ඒක එච්චර සුබ ලකුණක් නෙමෙයි. ඒක සොහොන් ලකුණක්. ඒක මේ ආයෙ ගොඩ ගන්න අමාරු තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට මේ සාමාන්‍ය දිනදා ජීවිතයේ කරගෙන යන දේවල් වලට මේ සැකය කොච්චර බලපානවද කියන එක ප්‍රකාශ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ජීවිතවල මේ සැකය නිසා පොතෙකුත් අවස්ථා අපිට ගිලිහෙනවා වෙන්න පුළුවන් නේද? නැහැ, යම්කිසි විදියක හොඳ සම්බන්ධතාවයක් තිබුණත් ඒ මනුස්සයා ගැන සැක කළා අන්තිමට ඒක විනාශ කරගන්නවා. රැකියාව හොඳ එකක් තිබුණත් ඒක ගැන සැක කළා ඒක විනාශ කරගන්නවා. අධ්‍යාපනය හරියට කරගන්නේ නැතුව සැක කර කර ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සැකය කියන එක ජීවිතවලට කොච්චරනම් බලපානවද, අපේ ජීවිත පරිවර්තනය කරනවද කියන එක යම් පමණකට තේරුම් ගන්න පුළුවන් වේවි. එතකොට එන්නේ විදිහේ සැකයක් දුරු කිරීමක් පිළිබඳ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. එතකොට නිකන් හරි නිකන් ගැඹුරු වචන වලින් වගේ තමයි සඳහන් වුණේ මේ සංකා විතරණ විසුද්ධිය. සැක දුරු කිරීම පිළිබඳ විසුද්ධියක්. එතකොට මේ වගේ වචනයක් ඇහුවාම අම්මෝ මේ මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන් නේද? නිකන් මටත් ඒ වගේ හිතුණා එකපාරට මේක දැක්කහම. නමුත් මේ තුල තියෙන්නේ න යම් කිසි විදියක අපි මේ කරන පුහුණුවට සම්බන්ධ කරන පුහුණුව තුළ අපි අත්දකින යම් ක්‍රමවේදයක්. එතකොට මෙතන සඳහන් වෙනවා මේ කාංකා විතරණ විසුද්ධිය ගැන කියනකොට මේ නාම රූපය කියන මෙන්න මේ ක්‍රියාවලිය නැත්නම් මේ දේ මොකද්ද? ඔය නාම රූපය කියන්නේ අපි බලනකොට බලනකොට අපිට පේන දේ තමයි ඔය නාම රූපය කියන්නේ. සාමාන්‍යයෙන් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා කියලා ඔය ඇතුළතත් ගැට පිටතත් ගැට මේ ප්‍රජාව මේ ගැට වලින් බැඳිලා ඉන්නවා කියලා ඔය ඒ දේශනාවේනේ ගැඹුරු ගාථාවෙත් මේ ඇතුළත ගැටේ විදියට පෙන්නන්නේ මේ සමා වෙන පිටත ගැටේ විදියට පෙන්නන්නේ මෙන්න මේ නාම රූප ගැටය. හරිද? එතකොට මේ නාම රූපය අතර යම් කිසි විදියක සම්බන්ධතාවයක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නාම රූප කියන්නේ නාම රූප කියලා ඒ කොටස් දෙකක් විදිහට පෙන්නන්නේ අපි හිතුවොත් මේ බාහිර ලෝකය හා සම්බන්ධ කොටස තමයි රූපය කියන්නේ. එතකොට වටපිටාවේ දේවල් තියෙනවා නේද? ද්‍රව්‍ය විදිහට දේවල් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා රූප කොටස හතරට බෙදලා පෙන්වුම් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ රූප කොටසක් මේ ලෝකය තුල අපිට දකින්න පුළුවන් නේද? අන්න ඒ රූප කොටස තිබුණු පමණින් අපි මේ දේවල් අත්දකින්නේ නැහැ. ඒකට අපි හැම වෙලේම නාමයක් අවශ්‍යයි. නාමය කියන්නේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔන්න ඔය පහ තමයි නාම කොටසට වැටෙන්නේ. එතකොට මෙන්න මේ භෞතික ලෝකයේ තිබුණට භෞතික ලෝකයේ අපි දැක ගන්න කණ්ණාඩි දෙක වගේ තමයි මෙන්න මේ නාමය. එතකොට අපි අපිට අදාළ වූ කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නවා නේද? රතු පාට කණ්ණාඩි, නිල් පාට කණ්ණාඩි, කළු පාට කණ්ණාඩි විදියට එක එක කණ්ණාඩි දාගෙන ඉන්නවද? අපිටම අනන්‍ය වූ කණ්ණාඩි යුගලක් තියෙනවද? ඒ කණ්ණාඩි යුගලෙන් පෙරිලා එන ලෝකයක් තමයි අපි අත්දකින්නේ. අන්න නාමය තමයි ඔය කණ්ණාඩි දෙක. හරිද? එතකොට බාහිර ලෝකය මේ කණ්ණාඩිය හරහා තමයි, මේ සන්ග්ලාසස් හරහා තමයි අපි දකින්නේ. එතන මෙන්න මේ සන්ග්ලාසස් තමයි නාමයේ කොටස විදියට අඳින්නේ. එතන මෙන්න මේ නාම රූපය කියන දේ අන්න අපේ මනසේ හැඟීම් දැනීම් මේ දැන ගැනීම ක්‍රමවේදයක් මේ තුල තියෙනවා. බාහිර ලෝකයේ යම් බලපෑමක් මේ තුල තියෙනවා. අන්න අපි හිතමු යම් කිසි ගහක් එහෙම නැත්නම් ගහක අත්තක් කඩාගෙන වැටෙනවා. කඩාන වැටෙනකොට අන්න මෙහෙම දෙයක් සිදු වුණා, මහා සද්දයක් ආවා, මෙන්න බලන්න ගහක් කඩා වැටෙනවා කියලා. ඕක දැකගන්නේ කවුද? මෙන්න මේ නාම කොටස උපකාර කරගෙන. එතකොට මේ නාම කොටස නැත්නම් ගහ ගස් කොච්චර කඩා වැටෙනවද ප්‍රශ්නෙකුත් නැහැ. ගස් කඩා වැටුණාට ඒක ගැන චෝදනා කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ නේද? අන්න මොකද උනේ? අර රූපය විතරයි තියුනේ. රූපය විතරක් තියෙනකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නාම කොටසින් තමයි මේක හඳුනගෙන, මේක දැනගෙන, මෙන්න මෙහෙම දෙයක් වුණා බලන්නකෝ මාර වැඩි කියලා ඔන්න කියන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඔය නාම රූපය කියන්නේ මේ හැම වෙලේම අපි අත්දකින දේ. ඊට පස්සේ ඇතුළත ගැටේ විදිහට පෙන්නනවා නාම රූප විඥාන ගැටය. එතකොට මොකද්ද මේ ඇතුළත ගැටය? හැම වෙලේම මේ විඥානය කියන්නේ මේ දැනගන්නා ස්වභාවයක් අපි තුල තියෙනවා. මේ බලනකොට බලනකොට පේනවා නේද? මම වෙමි කියලා අදහසක් නැවත නැවත මතුවෙලා එනවා. එතකොට මේ විඥානය හඳුන්වන්නේ මේ ධර්මයේ මායාකාරයක් විදිහට. මේ හතරමං හන්දියක යම් කෙනෙක් මැජික් සම්දර්ශනයක් පවත්වනවාද, එන්නේ වගේ වැඩක් තමයි මේ විඥානය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ විඥානය තමයි නියම මැජික් කාර්යය. නමුත් එයා මොකද කරන්නේ? එයා හැම වෙලේම නාම රූපේ දිහාවට අපේ අවධානය යොමු කළා. මේ ක්‍රියාවලිය අපිව මුලාවටපත් කරනවා. හරිද? එතකොට බලන්න බලන්න විඥානයේ දිහා අඳුර ගන්න පේන්නේ නාම රූපේ තමයි. නේද? මගේ හිතවිලි පේනවා. අන්න නාම රූපේ කොටසක්. ඊට පස්සේ මේ කට්ටිය කියන කරන දේවල් පේනවා. මට මේ විදිහට සලකනවා කියලා කියනවා. මම මේ විදිහේ රුවක් ඇති කෙනෙක් කියලා කියනවා. මම මේ විදිහට ලස්සනයි වයසට ගියත් කියලා කියනවා. ඔය කියන්නේ මොකද්ද? මේ අර නාම රූපය තමයි නැවත නැවත මේ දේ අපිට පෙන්වුම් කරන්නේ. විඥාණය බලන්න ගියත් පේන්නේ නාම රූපය තමයි. හරියට නිකන් අර කණ්ණාඩියකින් බැලුවාම මේ කණ්ණාඩියේ ස්වභාවය අපි අඳුරගන්නේ නැහැනේ. මේ වෙනුවට හැම වෙලෙම කණ්ණාඩියෙන් පේන දේ ඔස්සේ මුලා වීමක් තමයි මේ තුල තියෙන්නේ. එයා අර විදිහට දකින දකින ඒ රූපයේ අඩුපාඩු බලනවා. බලන්නකෝ මගේ දත් ටික හරියට නැහැනේ, දත් මැදලා නැහැනේ, කොණ්ඩේ පියලා නැහැනේ කියලා ඔන්න කණ්ණාඩියකින් බැලුවාම අර පේන රූපය ඔස්සේ මුලා වීමක් සාමාන්‍ය සිද්ධ වෙනවා. නමුත් අර කණ්ණාඩියේ තියෙන පිළිබිඹු කරන ස්වභාවය දැක ගන්න අපිට හැකියාවක් නැහැ. මේකෙන් මේ ප්‍රතිබිම්බයක්නේ හදලා තියෙන්නේ, මෙයා මේ පිළිබිඹු කරනවානේ මට කියලා දැක ගන්න හැකියාවක් නැහැ. ඔන්න ඔය වැඩේම තමයි ඔන්න ඔය නාම රූප විඥාන ඔය ගැටේ. නාම රූප දෙක තමයි හැම වෙලේම මේ විඥානේ අපිට පෙන්වුම් කරන්නේ. විඥානය කියන්නේ මොකද්ද මොකද්ද කියලා හොයාගෙන ගියාට ඒක නාම රූපේ දිහාවට අපිව මුලා කරමින්, නාම රූපේ දිහාවට අපි අවධානය යොමු කරමින් එයා මග හරිනවා. මේක තමයි විඥාන මායාව මැජික් කාර්යයේ හැටි. එතකොට එහෙම ක්‍රියාවලියක් තමයි සාමාන්‍ය මේ වෙන ක්‍රියාවලිය. එතකොට එයාට මෙන්න මේ නාම රූපය තමයි දැක ගන්න ලැබෙන්නේ හැම වෙලේම. දැන් මෙතන සඳහන් වුණ අතීතය පිළිබඳ සැක, අනාගතය පිළිබඳ සැක, වර්තමානය පිළිබඳ සැක කියලා ওই විදිහට සැක 16ක් පිළිබඳ සඳහන් වුණා. නමුත් මේ අපි හිතමු මෙහෙම කෙනෙක් ඇවිල්ලා අහනවා, කොහොමද මම මේ වර්තමානෙට එන්නේ, මේ here and now එකට එන්නේ කොහොමද කියලා එයා ප්‍රශ්න කරනවා අහනවා. හැබැයි අපි කල්පනා කරොත් පොඩ්ඩක්, මේ here and now එක තමයි අපිට තියෙන එකම දේ. මේ වර්තමාන මොහොත ඇර වෙන තැනක්, වෙන අතීතයක් අනාගතයක් අපි තුල නැහැ. තියෙන්නේ වර්තමාන මොහොත විතරයි. ඒකේ ඉඳගෙන අතීතය පිළිබඳ අර නාම රූපය මතපදනම් වෙලා සිහිනමවනවා. අනාගතය ගැන දුක් වෙනවා. ඔන්න ඔය විදිහට මේ වර්තමාන මොහොතේ ඉඳගෙන අර අතීතය පිළිබඳ ඉතිවිලි ගැටීම, අනාගතය සැලසුම් කිරීම වගේ ක්‍රියාවලියක් තමයි මේ යන්නේ. එතකොට අන්න අතීත නාම රූපයක් තමයි ඒ ක්‍රියාවලියට යම් මතකයක් විදිහට බලපාන්නේ. දැන් ඔය රූපේ නාම රූප කිව්වම නාම කොටස ඇතුළේ තියෙන මතකයක්. හරි, නාම කොටස ඇතුළේ තියෙන ඔය සංස්කරණයක්. මෙහෙම මෙහෙම දෙයක් සිදුනා, මෙයා මට මෙහෙම කිව්වා, බලන්නකෝ එහෙම සලකනවාද මට කියලා. ඔන්න මොකද වෙන්නේ? අර අර මතකය සංස්කරණය නැවත නැවත සිද්ධ වෙනවා. හරිද? එතකොට මෙන්න මේ අතීත ක්‍රියාවලිය ඔස්සේ යන්නේත් මේ නාම රූපය අපි අත්දැකපු දේවල් මත පදනම් වෙලාම තමයි. අනාගතයේ දිහාවට යන්නේත් අන්න මේ වර්තමානයේ තියෙන එක මීට වැඩිය හොඳ කරන්න ඕනේ කියලා අන්න ඒ නාම රූපය වෙනස් කිරීමක් දිහාවට තමයි. එතකොට මෙන්න මේ නාම රූපයේ සැක කිරීමක් තමයි මේ තියෙන වැඩේ. සැකේ හරනම් මතු වෙන්න ඕනේ විඤ්ඤාණය දිහාවට. එයා තමයි නියම අපරාධකාරයා මෙතන. හැබැයි එයා දිහාවට සැකේ යොමු වෙන්නේ නැහැ. එයා හැම වෙලේම නාම රූපයේ දිහාවට සැක කර කර අන්න අපිව මුලා කරනවා. ඒ ක්‍රියාවලිය නැවත නැවත වරක් දෙවරක් නෙමෙයි, සිය දහස් වරක් සිද්ධ වෙනවා. හරිද? අන්න ඒ සැකය තමයි ඔය පවතින්. ඔය සැකය තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන අදහස තමයි මෙන්න මේ කාංකා විතරණ කතාවේදී මතුවෙන්නේ. මේ කාංකා විතරණ කතාව කියනකොට අන සඳහන් වෙනවා මේ නැවත නැවත මේ නාම රූපය කෙරෙහි සැක කරනවා. සැක කර කර එයා කල් ගෙවනවා. ඒ කල් ගෙවීම නැවත නැවත සිද්ධ වෙනවා. අන්න මොකද උනේ? මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මෙතන. අන්න මේ නාම රූපය මත පදනම් වෙලා මේ විදිහට සැක කිරීමක් මතුවෙනවා කියලා. මේ සැක කිරීම නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. ඔය කාංකා විතරණ කතාවේදී කියන්නේ මෙන්න මේ සැකය දුරු කිරීමක් පිළිබඳ ප්‍රතිපදාවක් තමයි. මේ විදිහේ සැකයක මිනිස්සු ඉන්නවා නම් ඒ සැකය දුරු කරන ප්‍රතිපදාව හඳුන්වනවා මේ කාංකා විතරණ විසුද්ධිය කියලා. ප්‍රමාණිකූලව මේ සැකය දුරු කිරීමේ ක්‍රමවේදයක්. දැන් අපි ගත්තොත් සාමාන්‍ය දැන් අපි ඔය සතිමත් පුහුණුව සිද්ධ කරනකොට ඒ ක්‍රියාවලිය තුළ අපි මේ හුස්මකට අවධානය යොමු කරනවා නේද? නැත්නම් පතුලට අවධානය යොමු කරනවා. ඒ හුස්මට අවධානය යොමු කරාම මේ බලන්නේ නාම රූපය දිහාවට තමයි ඉතින් අවධානය යොමු වෙන්නේ ඔය. දැන් අපි ගත්තොත් මේ දැන් හුස්ම කියන්නේ නාම රූප දෙකේ එකතුවක්. දැන් හුස්මේ තියෙනවා රූපී ස්වභාවයක්. අර ඇවිල්ලා වදින මේ හුලම් පොදක් තියෙන බව හැබෑව. හරිද? හැබැයි මේ හුලම් පොද තිබුණු පමණින් මේක අඳුරගන්න බෑනේ. ඊළඟට මොකද්ද අවශ්‍ය වෙන්නේ? අන්න අතන තියෙනවා මේ හුලම් පොද හඳුනා ගැනීමේ කොටසක් තියෙනවා. අන්න ඕක තමයි මේ නාම රූප දෙකේ එකතුවක් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. එතකොට මේ පුහුණුව තුළ අපි කරන වෙනස තමයි මේ එකම අරමුණට නැවත නැවත හිත නැංවීමක් සිද්ධ කරන. මේ හුස්ම නැමැති අරමුණ ගත්තොත් මේ නාම රූප දෙකේ එකතුවක් වන ඒකට නැවත නැවත අපේ හිත නංවීම සඳහා උදා උත්සාහයක් ගන්නවා. ඒ දේ විතෙන් වරින් වර පුරුදු කරනවා. අන්න ඒ පුරුදු කිරීම තුළ අන්න මොකද වෙන්නේ? මේ අරමුණේ යථා ස්වභාවය, එහෙම නැත්නම් මේ විඥාන මායාව අඳුන ගන්න පුළුවන් හැකියාවක් ටික ටික මතුවෙලා එනවා. මොකද හේතුව අර ගත්තා වූ එක් අරමුණක්නේ මේ නිරීක්ෂණය කරන්නේ. ඒ නිරීක්ෂණය තුළ මොකද වෙන්නේ? මේක දිහාම බලනකොට බලනකොට ඔන්න නියම වැරදිකාරයා කවුද? අර විඥාණය හඳුන ගන්න අල්ල ගන්න පුළුවන් හැකියාවක් ටික ටික මතුවෙලා එනවා. ඒ මතුවීම තමයි සාමාන්‍ය ඔය පුහුණුවක් විදියට අපි අඳුන්නන්නේ. ඒ පුහුණුව තුළ සිද්ධ වෙන්නේ ඒ දේ. නමුත් ඒක වෙන්නේ නිකන් වක්‍රාකාරීව. එකපාරට ක්ෂණිකව නෙමෙයි. නැවත නැවත මේ පුහුණුව දිහාම අවධානය යොමු කරගෙන මේක දිහාම බලාගෙන ඉන්නකොට අන්න මොකද වෙන්නේ? මෙන්න මේක පිටිපස්සේ තියෙන විඥාණය අහුවෙන්න, එයාගේ ස්වභාවය හෙළිවෙන්න මේ නිරීක්ෂණය හේතු වෙනවා. සාමාන්‍ය විඥාණය මුචතර කාලයක් සැඟවිලා ඉඳියේ මොකක් නිසාද? අන්න අර නාම රූපයට නැවත නැවත අවධානය මාරු කිරීම තුළ. අර බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒකනේ, මේ සත්‍ය කියන එක අපේ ඇස් ඉදිරිපිටම තියෙනවා. හැබැයි මේ සත්‍ය පේන්නේ නැත්තේ මොකද? අන්න මේ අරමුණු මාරු කිරීම නිසා. අරමුණු මාරු කරන හින්දා තමයි මේ සත්‍ය නොපෙනෙන්නේ. මේ අරමුණු මාරුව තුළ අන්න නැවත නැවත මේ සත්‍ය අපෙන් වැහිලා යනවා. ඒක නිසා මොකද කරන්නේ? අන්න අර අරමුණු මාරුව නැතුව එකම අරමුණක් දිහා බලාගෙන ඉන්නවා. මේක වරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, සිය දහස් වරක් ඒකටම අවධානය ගන්න උත්සාහ ගන්නවා. ඒකටම අපේ හිත නංවනවා. ඔන්න ඕක තමයි සරලව මේ කරන පුහුණුව වන්නේ. මේ පුහුණුව තුළ අන්න මොකද වෙන්නේ, ටික ටික මේ නියම මායාකාරය වෙන මේ විඥාණය යම් පමණකට හෙළිවීමක් සිද්ධ වෙනවා. මෙන්න නැත්තම් අර නාම රූප විඥාන නැමැති මේ ඇතුළත ගැටය ලිහෙනවා. ඔය ඔය කියන අදහස ඔය ඇලන් වොට්ස් කියලා යම් කිසි ඔය නූතනයේ පහළ වෙච්ච දාර්ශනිකයෙක් වගේ කෙනෙක් එයා සඳහන් කරනවා මෙන්න මේ කියන අදහස යම් කිසි කෝට් එකකින්. එයා කියනවා I know that I know but I would like to see but what I would like to see is the I that knows me when I know that I know that I know. ගහෙන නිගං පටලලා තමයි කියන්නේ. හැබැයි මෙයා කියන්නේ මොකද්ද? මම මේ දන්න බව දන්නවා. මගේ උනන්දුව තියෙන්නේ, මගේ උමනාව තියෙන්නේ මේ දන්න බව දන්නකොට මේ දැනගන්න අයි එක. එන්නේ එයා තමයි මම හොයාගෙන යන්නේ, එයාව තමයි මම අල්ලගන්න ට්‍රයි කරන්නේ කියලා මේ කෙනා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ නාම රූපය තමයි ඔය දැනගන්නකොට අපිට අහුවෙන්නේ. හැබැයි අපේ උනන්දුව තියෙන්නේ මේ නාම රූපය බලන්න නෙමෙයි, මේ නාම රූපය පිටිපස්සේ සැඟවිලා ඉන්න විඥාණය එලි කර ගැනීමක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ දැනගන්න අයි පිටිපස්සේ කියන රහස තමයි අපි එලි කරගන්න හදන්නේ. එතකොට ඔන්න ඔය විදිහට දැන් මේ කාංකා විතරණ කතාව කියනකොට මෙන්න මේ නාම රූපය මත පදනම් වෙලා මේ සැක කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඒ සැක කරන ස්වභාවය දුරු කරන්න මේ දැනත්තා පුහුණුවක යෙදෙනවා. සිහිය පිහිටව ගන්නවා. අන්න ඒක තුළ මේ නාම රූපයේ සැකය දුරු වෙන්න හේතු කාරණා ප්‍රමාණිකූලව මතුවලා එනවා. නාම රූපය දිහාම මේ විදියට එල්ල කරගෙන බලාගෙන ඉන්නකොට අර මායාව ටික ටික හෙළි වෙනකොට මේ නාම රූපයේ මේ තැනැත්තා සැක කරන ස්වභාවය මෙයාගෙන් දුරස් වෙලා යනවා. මෙච්චර දවසක් මේ වැරදි කාර්යය විදියට අල්ලගත්තේ මේ පේන දේ. බැලූ බැලුවට පෙනුනේ ඒ දේවල් තමයි. නමුත් මේ පුහුණුවක යෙදිලා ඉන්න කෙනෙක් අන්න ටිකෙන් ටික මේ නාම රූපය ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දකිමින් ඉන්නකොට මේ තැනට මොකද වෙන්නේ? අර ඇති වෙන දේ ගැන සැකකිරීමක්වත් නැති වෙන දේ ගැන සැකකිරීමක්වත් මේ තැනැත්තා තුළ ටික ටික දුරස් වෙලා අඩු වෙලා යනවා. අන්න ටික ටික නියම වැරදි කාර්යය, නියම මායාකාරය කොටු වෙනවා. මේ දැනගන්නා අයි, දැනගන්නා මම. අන්න ඒ ආපසු හැරිලා බැලීම සාමාන්‍ය හිතකට කරන්න අමාරුයි. මොනෙලේම අර පෙනෙන පිළිබිඹුව තමයි එයාගේ අවධානයට යන්නේ. අර නාම රූපය තමයි එයාගේ අවධානය ගන්නෙ. නමුත් මේ එක හුස්මක් දිහා නැවත නැවත සිය දහස් වාරක් බැලීම තුළ අන දකින්න පුළුවන් හුස්ම දිය වෙලා කොහොමද අර විඥාන මායාව යම් පමණකට එළි වෙන්න පටන් ගන්න. ඒ වෙලාවේදී අපේ ඇඟ සහලෝලා එනවා. නේද? සහලෝනවා. අර විදිහට නොයෙකුත් රූප කැලි පේන්න පටන් ගන්නවා. එක එක දැනීම් මතුවලා එනවා. සිතුවිලි ගලාගෙන ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට විවිධ දේවල් මතුවලා අර මායාව එළි වෙන බව වහන්න උත්සාහ ගන්නවා. නමුත් මේ තැනත් මොකද කරන්නේ? නැවත නැවත අර දේවල් බහා තබමින් මෙන්න මේ ගත්ත ඉලක්කය දිහාවට, මේ නැති වෙලා යන හුස්ම දිහාවට තමුන්ගේ අවධානය යොමු කරන්න උත්සාහ ගන්නවා. ඔන්නයි විදිහේ ක්‍රමවේදයක් තමයි මේ තුළ තියෙන්නේ. ඒ ක්‍රමවේදය තුළින් අන්න මේ කාංකා විතරණ විසුද්ධිය කියලා හඳුන්වන්නේ මේ නුවණින් පරීක්ෂා කිරීම තුළ අන්න මොකද වෙන්නේ? සැක දුරු කරන ස්වභාවයක්, තත්වයක් මේ තැනත් තුළ තියෙනවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ අතනර හාමුදුරුව දකිනකොට කියන්නේ මොකද්ද? මේ කාංකා විතරණ විසුද්ධියේ යෙදිලා ඒ නුවණින් ඒ දේ විමසමින් ඉන්න මේ හාමුදුරුවංග දැක්කා කියලා. මෙච්චර කාලයක් සැක කරපු මේ ස්වාමින් වහන්සේ ඔන්න දැන් සැකය දුරු කරන සුළු ප්‍රතිපදාවක වැඩ කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේට මේ විදිහේ සතුටු වාක්‍යයක් කියන්න හේතුව. සතුටු වාක්‍යයක් කියන්න හිතෙන්නේ අන්න මේ විදිහේ මේ මෙලොව පරලොව ගැන මේ තියුණ සැකය මේ දුරු කරමින් මේ ප්‍රතිපදාවේ යෙදෙනවා කියන සතුට තමයි ඒ තුල තියෙන්නේ. ඊට පස්සේ ඔතන සඳහන් වුණා තව වචන දෙකක්, මේ සකවේදියා පරවේදියාවා කියලා. කියන්නේ මේ තමන්ට අයත් බව සහ අනුන්ට අයත් බව කියන ඔන්නෝ විදිහේ සැකයකුත් මේ තුල සඳහන් වුණා. එතකොට දැන් අපි ගත්තොත් මේ ක්‍රියාවලිය දැක්කහම සාමාන්‍ය අප හිතනවා මේක මේ මගේ පාලනයේ තියෙන එකක් කියලා වගේ අදහසක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. එහෙම නිකන් එහෙම අදහස් ගත්ත කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ මුළු ලෝකයම තමුන්ගේ වශයේ පවත්වන්න. අර පරිනිම්මිත වසවත්ති වගේ තමයි. නේද? ඒ වගේ උත්සාහයක් දරනවා. ඒ උත්සාහයෙන් කටයුතු කරනවා. එතකොට මම තමයි මේකේ අධිපතියා. මම තමයි මේ දේවල් සියල්ල සිද්ධ කරන්නේ. මම තමයි මේ දේවල් වලට වගකීත්තේ කියලා. අන්න ඒ විදිහේ ස්වභාවයක් සහිතව මෙතනත්තා කල් ගෙවනවා. අර හැමදේම දුක් ගන්නවා. අර නිකන් ලෝකේ මවපු දේවියා වගේ තමයි. ලෝකේ මැව්ව කෙනා මම වගේ තමයි කටයුතු කරන්නේ. හරිද? ඒ විදිහේ ස්වභාවයක්ුත් කෙනෙක් තුළ තියෙන්න පුළුවන්. මේ විදිහට මේ සියල්ලේ අධිපතිත්වයේ ධර්මින් ලෝකේ මැව්ව දෙයියා වගේ මේ දේවල් වල තමන්ට පාලනයක් තියෙනවා, තමන්ට අයත් බව හිතමින් කල් ගෙවනවා. සාමාන්‍ය ගත්තොත් ඔය නුපුහුණු පුහුණුවට බැසගත්තේ නැති කෙනෙක් තුළ තියෙන වගේ දෙයක්. මේ කන්ට්‍රෝල් ෆ්‍රීක්ස් ලා කියලා කියන්නේ. හැම දෙයක්ම පාලනය කරන්න යනවා. පොඩ්ඩක් එහෙම එහෙ වුණත් අම්මෝ ඉන්න හම්බ වෙන්නේ නැහැ. තමුන්ගේ ජීවිතවල ඉන්න කට්ටියව සදාකල් ජීවත් කරන්න යනවා. ඒගොල්ලන්ට අසනීප එන්න විදිහක් නැහැ. සැලසුම් කළා සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරන්න යනවා. මේ අනිත්‍ය ධර්මතාවයකට ජීවිතේ ඉඩක් නැහැ. ඉතින් එන්නේ විදිහට මේ ලෝකේ මැව්ව දෙයියා වගේ අධිපතිත්වයක් මේකේ පවත් ගන්න මේ තමුන්ට අයිති බව මෙයා තුළ යම් කිසි දෙයක අදහසක් තියෙනවා. අපි ඒ වගේ එකක ඉඳලා ටිකෙන් ටික පුහුණුවකට බැස ගන්නකොට අන්න මොකද වෙන්නේ? කෙනෙක්ට තේරෙනවා මේක නිකන් වෙන කෙනෙක්ගේ බලපෑමකට වෙනවා වගේ. ඒ පරියංක වල වාඩි වෙලා ඉන්නකොට සමහරුට දැනෙනවා මේ පස්සට අදිනවයි කියලා තමම. මඟ පස්සට අදිනවා, වැටෙන්න යනවා ස්වාමීන් වහන්සේ කියලා ඇවිල්ලා කියනවා. මේ විදිහේ දෙයක් කියනවා. එහෙම නැත්නම් මේ කවුරු හරි නිකන් මට නිකන් මේ අදහස් පොම්ප කරනවා වගේ කියලා කෙනෙක් කියනවා. නේද? එහෙම හිතෙන්නත් පුළුවන්. ඔය මානසික රෝගී ස්වභාවවලටත් ඔය වගේ ඒවා මතුවෙනවා. පිස්සු හොඳටම තද වුණාම කියනවා නිකන් මට නිකන් මැසේජස් එනවා කියලා. දැන් දවසක් ඔය භාවනා කරන්න ආපු කොල්ලෙක් පාන්දර 2යි ඇවිල්ලා දොරට තට්ටු කරා කුටියට. මං ඉතින් අර හරි ප්‍රසන්න මූණෙන් ගිහිල්ලා ඇව්වා ඇයි කියලා. නැගිටලා ගිහිල්ලා. ඒක මූ කියනවා ඌට නිකන් ආවලු මේ මැසේජ් එකක් නිකන් මේ ඇවිල්ලා මේ හම්බ වෙන්න කියලා. මංකො ඒ මැසේජ් එක මගේ වෙන උඹ ඵලයන් යන්න කියලා. වෙන මොනවා කියන්නද? අන්න අර අර එයාගෙන් එනවා මැසේජස්, මෙයාගෙන් එනවා මැසේජස් කියලා. අර නිකන් අර අමුතු පිස්සුවක් හදාගන්න. එතකොට මේ කෙනාට හිතෙන්නේ අර මේ වෙන කෙනෙක්ගේ පාලනේ මේක තියනවා කියලා. අර සක්මන් පරියන්ක කරනකොට පස්සට අදිනවා. ඒ වගේ කට්ටිය බය වෙනවා සමහර වෙලාවට. එයා හිතනවා මේ වෙන කෙනෙක්ගේ බලපෑමක්, මේ හිතවිලි වගේ ඒවා මට පොම්ප කරනවා වගේ. එහෙම නැත්නම් මේ මේ අමුතු නිකන් චිත්‍ර රූප වගේ ඒවා මතුවෙලා එනවා, කවදාවත් නැති කටහඬවල් ඇහෙනවා, මේක කවුදෝ කරන දෙයක් වගේ කියලා ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක්ට ඒ විදිහේ අදහසක් ඇති වෙනවා. මේක පරවේදියා, මේ 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 වෙන කෙනෙක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඔය බෞද්ධයාගේ තියෙන එකක්, මේ දවස් දෙකයි භාවනා කරන්න ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට හරියට මාර බලපෑම් කියලා. හරිද? අනේ මාරයට වෙන වැඩ නැත්තම් හොඳයි අප්පා. මාරයට තියෙනවා දිව්‍ය ලෝක ගණනාවක අධිපතිනයා. ඇයිම අධිපති? ආම ලෝකයේ අධිපතිත්වය දරන්නේ එයා තමයි. එතනින් එහාට ගොයියෙක් නෑ කවුරුත්. එතකොට එයාට තියෙනවා පරනිම්මිත වසවත්ති කියන්නේ ඒකනේ. අර අනුන් මැව් දේවල් විඳිමින් තමයි එයා ඉන්නේ. වසයේ පවත්නවා. වසයේ පවත්න මොනවද? පරනිම්මිත. අනුන් මැව් දේවල්. සාමාන්‍ය ගත්තොත් ඔය ඕකට ඔය මාරයාට හොඳම උදාහරණය තමයි ඔය මේ මේ කෙනෙක් අපි හිතමුකෝ අමාරුවේ රැකී රක්ෂා කරලා ඔක්කොම කරලා අන්න කසාදයක් බැඳගෙන යම් කිසි විදියක කම් සැප විඳිනවා. හරිද? එයා තමයි ඒක නිර්මාණය කරගත්තේ. එයා විහිසිලා මහන්සි වෙලා. හැබැයි ඔන්න මොකද වෙන්නේ, කොහේ හරි යන ග්‍රහයෙක් ඇවිල්ලා කලාබරෙක් ඇවිල්ලා මූ මොකද කරන්නේ, අර නෝනත් එක්ක බුදිය ගන්නවා. අර මිනිහා පැත්තක අර කොහෙදෝ යන්නේ කියලා බුදිය ගන්නවා. අර ගෑනු කෙනාගේ හිත දිනා ගන්නවා. එයා එක අනාචාරයේ හැසිරෙනවා. අර මිනිස්සයා වැඩට යනකන් ඉඳලා ඔන්න මොකද වෙන්නේ, අර මිනිහාව ගෙට ගන්නවා නේද? ඔන්න ඒ වගේ දේවල් අපිට මේ ලෝකයේ තුල දකින්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ කාන්තාවත් ඉන්නේ බුදුම නිකන් ඔන් ටෝස්. කොයි වෙලාවෙ නම් මේ මේ මගේ ස්වාමි පුරුෂයා මේ ගෙදරින් නික්මිලා යයිද? ගියපු ගමන් අන්න පණිවිඩ දෙනවා. ගියපු ගමන් කෝල් එක එනවා. ඔන්න එන්න කියලා. හරිද? ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ තුල තියෙන්නේ. අන්න පරනිම්මිත වසවත්ති තමයි ඔය තියෙන්නේ. මාරයා, මාරයාගේ හැටි ටිකක් ඉඳින ගන්න හොඳ සිතුවීමක් උදාහරණයක් තමයි ඕක. එතකොට එහෙම කාර්ය බහුල එක්කෙනෙක් එයා. ඒ වගේ දෙයකට බැස්සාම ඉතින් කොච්චර නම් වැඩද අප්පා නේද? ආයි වෙන දෙයක් ගැන අවධානයක් දෙන්නත් වෙලාවක් නැහැනේ. පැය ගණන් ඩියුටි. ඉතින් එන්නේ විදිහේ බොහොම රාජකාරී සහිත කෙනෙක්. එතකොට මේ දවස් දෙකක් භාවනා කරන්න ආපු මේ පොහිදෝ යන එකෙක් පිටිපස්සේ එන්න තරම් වෙලාවක් වැඩක් ප්‍රයෝජනයක් නැහැ මාරයට. ඒක නිසා ඔය ඔය මාර බලපෑම් කියලා කියන්නේ මේ මේ කොමාරි ගෙදර යන්න කරන උත්සාහයක් තමයි ඔය තියෙන්නේ. මේ පිටිපස්සේ තියෙන එක වෙන මොකුත් නෙමේ, සැකේ පිටිපස්සේ තියෙන එක. මේක මේ ඇවිල්ලා දවස් දෙකයි විත මාර බලපෑම් වෙනවා නම් ඉතින් මාරයට වෙන වැඩ නැති වෙන්න ඕනේ නේද? අන්න ඔය විදියට මාර බලපෑම්, භූත බලපෑම් කියලා කියන කට්ටියත් ඉන්නවා. අන්න ඒගොල්ලෝ කියනවා මේක මේ වෙන කෙනෙක්ගේ වශයේ පවතිනවා වගේ, වෙන කෙනෙක්ගේ අයිතිකාරීත්වයක් මේ තියෙන්නේ කියලා. ඔන්න ඔය විදියේ සැක සංකා දෙකක් ගැන කියනවා. සකවේදියාවා, පරවේදියාවා. තමුන්ගේ මේ වශයේ පවත්නවා නැත්නම් අනුන්ගේ වශයේ පවත්නවා කියලා තමයි මේක සැක සංකා දෙක සඳහන් වෙන්නේ. එතකොට ඔය ඔය පිළිබඳ යම් කිසි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙන මේ සේලා කියන භික්ෂුණීන් වහන්සේ. එතකොට මේ භික්ෂුණීන් වහන්සේ දවල් පිණ්ඩපාතේ වැඩලා ආහාර අරගෙන දැන් කාන්තාවක් වුණාට ඉතින් ගෙදර දොරේ වැඩ කටයුතු යන්නේ ඒවා මනම් මනන්නේ. ඉතින් අර ගානේ වළඳලා නැප් එකක් දාන්න වෙලාව තියනවලු මේ මේ භික්ෂුණීන් වහන්සේට. ඇයි උයන්න කරදරත් නැහැ, ළමයි හදන්න වඩන්න ඉස්කෝලේ අරන් යන්න කරදරත් නැහැ, ළමයි ලොකු වුණත් මේ අත අරගන්න බැරි කරදරත් නැහැ. ඒ වෙනුවට අන්න දානේ වළඳලා පිණ්ඩපාතේ ගිහිල්ලා ඒකෙන් උපයගෙන දානේ වළඳලා ගහක් මුල පොඩ්ඩක් පොඩි නැප් එකක් කියමුකෝ, නැප් එකක් දාගෙන ඉන්නකොට මොකද වෙන්නේ, අර නිදිමතත් එක්ක යම් කිසි විදියක අමුතු විදිහේ සැකයක් මේ භික්ෂුණීන් වහන්සේ තුළ ඇති වෙනවා. මෙතන ඒ සඳහන් එන්නේ මෙන්න මේ විදිහට, කේනිදං පකතං බින්දං පන්නු බිම්බං කාරකෝ, කන්නු බිම්බං සමුප්පන්නං, කන්නු බිම්බං නිරුජ්ජති. මේ බිම්බය කියලා තමයි මේක අඳුන්නන්නේ. බිම්බය කියන වචනෙන් තමයි අඳුන්නන්නේ මේ මේ බිත්තරය නැත්තම් මේ මේ බිම්බය. මේක කවුරු විසින් ඇති කරන ලද්දක්ද? මේක තමුන් ඇති කරන දෙයක්ද? මේක අනිත් අයව ඇති කරපු දෙයක්ද කියලා ඔන්න විදිහේ යම් කිසි සැක සංකාවක් මේ භික්ෂුණීන් වහන්සේ තුළ ඇති වුණා කියලා කියනවා. ඒ අවස්ථාවේදී මේ නිදිමත පොඩ්ඩක් බැහැර කළා මේ භික්ෂුණීන් වහන්සේ මේක නියම ධාර්මික විදිහට පිළිතුරක් තේරීමක් කරනවා. මොකද්ද කියන්නේ? නයිදං අත්ත කතම් බිම්බං, නයිදං පර කතං අදහං, හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. අන්න මේ නයිදං අත්ත කතම් බිම්බං, මේක මේ මම කරගත්තා කිව්වොත් ඒකත් වැරදි. නයිදං පර කතං අදහං අගහං, මේ විනාශය, අගහං කියන්නේ විනාශයක් වගේ. මේ පාර විනාශය වෙන කෙනෙක් කරා කිව්වත් ඒකත් වැරදි. හේතුම් පටිච්ච සම්භූතා සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යම් හේතු ප්‍රත්‍යක් සහිතව මේ දේ ඇති වුණා, හේතු නිරුද්ධ කරාම නිරුද්ධ වෙනවා. ඒකට උපමාවකුත් දෙනවා ඊට පස්සේ. මොකද්ද කියනවා? යතා අඤ්ඤතරං බීජං චෙත්තේ බුත්තං විරුහති, පඨවි රසං ච ආගම්ම සිනේහං ච තදූභයං. මෙන්න මේ යම් කිසි බීජයක් කෙතක පැල කරාද, පෘථුවි රසය අර දියසීරාව මේවා ප්‍රයෝජනෙට අරගෙන මේ බීජය වැඩෙනවද, මේ බීජය වර්ධනය වෙනවද? ඒවං කන්දාච ධාතුයා චච ආයතන ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චති. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධයන්, මේ ධාතුන්, මේ ආයතන, මේවා නිකන් අර කෙතක පැල කරපු බීජයක් වගේ පැල වෙලා එනවා. ඒකට හේතු වෙන්නේ මොකද්ද? අර විදිහේ අර පෝෂණය සපයන දේවල්. අන්න ඒක මත තමයි මේක පැරදෙන්නේ, පැලවෙන්නේ. මේ හේතු නැති කරාම මේ බීජය තවදුරටත් පැලවීමක් නැහැ කියලා. මොකද්ද ওই බීජයට පෝෂණය දෙන්නේ? අන්න අර නාම රූපය තමයි. මේ නාම රූපයෙන් මේ විඥානය මුදවා ගැනීමේ මිෂන් එකක තමයි අපි ඉන්නේ. නාම රූපයේ පදනම් වෙලා තමයි විඥානේ තියෙන්නේ. ඒක තමයි ආ නිදස්සන විදියට පෙන්වන්නේ. නිදස්සනේ කරන්නේ, නිරූපණය කරන්නේ ඒක තමයි නාම රූපය. ඒ නාම රූපේ මත පදනම් වෙලා හැම වෙලේම මේ විඥානයේ පිහිටීමක් ලබනවා, හිත ගන්නවා. හැබැයි මේ පුහුණුව තුළ වෙන්නේ මොකද්ද? මේ නාම රූපයෙන් මේ විඥානය මුදවා ගැනීමක්. ඔය අනිදස්සන කතාව තියෙන උතන මේ නිදස්සනේ කිරීමක් නැහැ. මේ නාම රූපයෙන් මේ විඥානය ගලව ගත්තා. ගලව ගත්තට පස්සේ මේ සංසාර ගැටලුව, මේ සැක සංකා, මේ සියල්ල දුරු වෙලා යනවා ඒ ක්‍රියාවලිය තුළ. එතකොට මෙන්න මේ විදිහේ මේ පුහුණුවේ ඉන්න කෙනෙක් දකින භාග්‍යතුන් වහන්සේ ඒකට සතුටු සිතින් කරන ප්‍රකාශයක් තමයි මේක. මෙන්න මේ විදිහට තමයි මේ සැක දුරු කරන්නේ. මේ පුහුණුවේ ඉන්න ක්‍රමවේදෙන් තමයි මේ සැක දුරු කරන්නේ කියලා නන්න බුදුරජාණන් වහන්සේ ප්‍රමාණිකූලව මේ පැහැදිලි කිරීමක් නැත්නම් නම් කිසි අගය කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඕක තමයි අපි දවසේ කතා විදියට, ගාථා විදියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳ තව පොඩි දෙයක් කියන්නම්. දැන් ඔය කරන පුහුණුවත් මම කිව්වා නාම රූපය තමයි ඔය හුස්මක් විදියට අපි නිරීක්ෂණය කරන්න කියලා. විඥාණය තමයි අඳුරගන්න හේතු වමනාව තියෙන්නේ. හැබැයි විඥානය අඳුර ගන්නා පුහුණුවේදී මේ තෝරාගත්ත රූප කර්මස්ථානයක් කියන මේ නාම රූපයට තමයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට මේ පුහුණුවත් යම් කිසි විදියක සංස්කරණයක් බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඕක නිසා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ නාම රූපේ බල දිහා බලාගෙන ඉඳිලා විඥාණය හඳුන ගන්න පුළුවන්ද කියලා. සංස්කරණයකින් සංස්කරණ නිරෝධය කරන්න පුළුවන්ද කියලා නේද? අනේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි, මේ ප්‍රතිපදාවත් සංස්කරණයක්. හැබැයි මේක තමයි තියෙන අවම සංස්කරණය. මේ අවම සංස්කරණයෙන්, මේ ප්‍රතිපදාව හරහා යාමෙන් දවසක සංස්කරණ සංඛාර නිරෝධ කියන්නේ සංස්කරණය නිරුද්ධ කිරීමක් ඇති කරගන්න පුළුවන් කියන අදහස භාග්‍යතුන් වහන්සේ අපිට ලබා දෙනවා. එතකොට මේ නාම රූපයක් දිහා තමයි බලන්නේ. එහෙම නැත්නම් මේ සංස්කරණයක් තමයි මේ පුහුණුවත්. හැබැයි මේ පුහුණුවේ උපකාරයෙන් ධර්මයේ විසින් ටික ටික අපිව සංස්කරණයෙන් සංස්කරණ තොර තත්ත්වයකට, නාම රූපයෙන් අත්මිදෙන තත්ත්වයකට අරගෙන යනවා. ඒක පුහුණුව තුළ දැක දැනගන්න පුළුවන් කොහොමද මේ විදිහේ පරිවර්තනයක් ක්‍රමානුකූල මාතුල වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය ඕක ගැන කියනකොට කියනවා මේ නිවන කියන්නේ හදිස්සි අනතුරක් වගේ. එතකොට මේ පුහුණුවේ අදහස තමයි අනතුරු සහගතව කල්ගෙවීමක්. අනතුරු සහගතව කල්ගෙවීමක් තමයි අපි මේ පුහුණු වෙනවා කියලා සිද්ධ කරන්නේ. හදිසි අනතුරක් කියන එක කරගන්න හැකියාවක් නැහැ. බොරුවට හදිසි අනතුරු කරගත්තාම තේරෙනවා බලු බල්මට මේක බොරුවක් කරේ කියලා. හැබැයි අනතුරු සහගතව කල්ගෙවන්න පුළුවන්. ඔය අද කාලේ ඔය බයික් පදින කොල්ලෝ වගේ නේද? ඒගොල්ලොත් අනතුරු සහගතව කල්ගෙවීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙන් මෙහෙන් දාගෙන බිඹගෙන යනවා. ඕක ඉතින් නිතර නිතර යන්නේ ගියාම අර සම්භාවිතාවය තමයි ඒගොල්ලන්ට එරෙහි වෙන්නේ. probability කියන එක නේද? probability කියන එක තමයි අන්තිමට මාරයා විදියට එන්නේ. ඇයි? හැමදාම ඔහොම වංගු වංගු දාන්න ගියාම කොයිලා හරි ওই වංගුවක් වරදින සම්භාවිතාවයක් මතුවෙලා එනවා. නන්ද මොකද වෙන්නේ ඩාටි? ඉතින් sorry තමයි. දෝද දෙකයිනේ තියෙන්නේ. කොහොම වැටුනත් ගිහිල්ලා හොම් පෑනේනවා බිම. හරිද? ඉතින් අර ජීවිත කාලෙටම අබ්බගත වෙලා නැත්තම් මැරිලා ඔය විදියට තමයි හවර වෙන්නේ. මේ තරුණ වයස ඉතින් අපරාදේ. පිඹගෙන යන එක නිකන් නිතර නිතර පිඹගෙන යන්න ගියාම ඕක වෙනවා. ඒකට අනතුරු සහගතව කල්ගෙවීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. බයික් පදින ළමයි කරන්නේ ඒක තමයි. නෝ වේගෙන් හිතාගන්න බෑ මේ ගියාද කියලා කවුරු හරි. එච්චරට වේගෙන් යනවා. අන්න එහෙම එහෙම කල්ගෙවනකොට සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට අන්න අනතුරක් නොදැනීම සිද්ධ වෙයි. එතකොට එන්නේ වගේ ක්‍රමවේදයක් තමයි මේ තුලත් තියෙන්නේ. නැත්නම් මේ නාම රූපය දිහා බලලා කොහොමද විඥානය හඳුනාගන්නේ? එයා එදා ඉඳලා අපිට පෙන්නේ මේ නාම රූපය නේනි කියලා එනෙට හිතෙන්න පුළුවන්. නැත්නම් සංස්කරණයක් තුලින් කොහොමද සංඛාර නිරෝධ තත්ත්වයක් දක්වා යන්නේ? සංස්කරණය කිරීමක් මේ තුලත් තියෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට මේ ප්‍රතිපදාව පෙන්නවා මේකෙන් තමයි යන්න වෙන්නේ කියලා. අනිත් එක තමයි අර විදියට මේ නිවන කියන්නේ හදිස්සි අනතුරක් වගේ. මෙච්චර කාලයක් සංසාරය පුරාවට නාම රූපයේ පතණය වෙලා නාම රූපය මත හිටගත්ත මේ විඥාණය මේ නාම රූපෙන් මුදවා ගැනීම කියන හදිස්සි අනතුරට ලක් කිරීමක් තමයි මේ සිද්ධ කරන්න හදන්නේ. එතකොට ඒක සඳහා අන්න හදිස්සි අනතුරක් කරගන්න හැකියාවක් නැහැනේ. නමුත් මේ පුහුණුව තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? අනතුරු සහගතව කල්ගෙවනවා. අර 80ට 100ට නිතර නිතර බයික් පදිමින් ඉඳියොත් අන්න මොකද වෙන්නේ? දවසක යන්න පුළුවන් ඒ ගමන. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි ඉතින් මේ පුහුණුව. ඒ පුහුණුව තුළින් අන්න මොකද වෙන්නේ? නොදැනීම මේ යම් යම් සැක සංකා පිටුල තියුණාද? දහම පිළිබඳ, ජීවිතය පිළිබඳ, අපේ පෞල් සම්බන්ධතා පිළිබඳ, වෘත්තීන් පිළිබඳ මේ යම් යම් සැක සංකා තියුණාද? ඒ සියලු සැක සංකා දුරු කරන සුළු ස්වභාවයක්, ඒවා ප්‍රහාණය කරන සුළු ස්වභාවයක් අන්න ටික ටික මතුවලා එනවා. ඒ මතුවීමේ උපරිම தත්ත්වය තමයි අර විදිහට දවසක මේ නාම රූපයෙන් මේ හිත මුදව ගත්තා කියලා කියන්නේ. අන්න ඒ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක ඉන්න කංකා විතරණ විසුද්ධිය කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේ පුහුණුවක ප්‍රතිපදාවක ඉන්න මේ හාමුදුරුව දැකපු බුදුරජාණන් වහන්සේගේ සතුටු වාක්‍යයක් තමයි මේ අද දවසේ ප්‍රකාශය. ඉතින් අපිත් කල්පනා කරමු අපිටත් මේ සැක සංකා දුරු කිරීම සඳහා මේ ධර්ම දේශනාව පුහුණුව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, එතනින් අද දවසේ අපි ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින්. අද දිනත් ඉතාම වටිනා ධර්ම දේශනාවක් අපිට ඉදිරිපත් කරා උන්වහන්සේ හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේ. සම්ප්‍රදායක් විදියට සුළු වශයෙන් සාරාංශගත කිරීමක් කරනවා මම මේ වෙලාව ලබා ගන්නවා. ඒ සඳහා උන්වහන්සේ අද දේශනා කරේ බුදුහාමුදුරුවෝ කළ සතුටු වාක්‍යයක් සංකාරේවත කියලා ස්වාමීන් වහන්සේ නමක්. තමන්ගේ සැක සංකා බලජීදී ඉඳලා ඒ උන්වහන්සේ ඒ සැක සංකා ඉක්මවා යෑමට හැකියාවල් ලැබුණා. බුදුහාමුදුරුවෝ ඒ සඳහා සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරා. ඒ සැක දුරු කරන විසුද්ධියක් උන්වහන්සේ ඉදිරිපත් කරා බුදුහාමුදුරුවෝ මේ දේශනාව තුළින්. ඒකට කංකා විතරණ විසුද්ධිය කියලා කියනවා. ඉතින් උන්වහන්සේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරා අපි සැක සංකා අතීතය අනාගතය වර්තමානය ගැන. මේ සැක සංකා සියල්ලම කරන්නේ නාම රූප කියන දෙක පදනම් වෙලා. මොකද අපි ඇත්තටම දේවල් දකින්නේ මේ නාම රූප හරහා, හරියට කණ්ණාඩියක් වගේ කියලා කිව්වා. ඒ කණ්ණාඩියේ පිළිඹිබු තමයි දකින්නේ. නමුත් අපි කණ්ණාඩියත් හරියටම ඇත්ත දකින්නේ නෑ, ඒ පිළිඹිබුව තමයි දකින්නේ. ඉතින් අපි මේ ප්‍රතිපදාව දිගටම කරගෙන යනකොට උන්වහන්සේ ප්‍රකාශ කළා කොහොමද මේ ප්‍රතිපදාව මේ නාම රූප දෙක අඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ. එය නාම රූපය පිටුපස සිටින නැත්නම් නාම රූපය ඇති කරන විඥානය කොහොමද දැක බලාගන්නේ කියලා. ඒ විඥානය නාම රූපයෙන් විඥානය නිදහස් කර ගැනීම තමයි කියලා කිව්වා. අපි මේ ප්‍රතිපදා අපි කරගෙන යන ගැඹුරු ධර්ම කාරණා. ඉතින් උන්වහන්සේට ඉතාම පාද නමස්කාරයෙන් ගෞරව කරනවා. මේ පිළිබඳ වැඩි විස්තරයක් තියෙනවා නම් නිසලවන ලින්ක් එකේ මේ දේශනාවට නැවත සමන් දෙන්න පුළුවන්. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ තමයි වටිනා ධර්ම කාරණේ. ස්වාමීන් වහන්සේ අද ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සහභාගී වෙනවද බලනවා.
සාගර හාමුදුරන්ගෙන් තමයි අහන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට කාල වේලා හැටියට පොඩි වේලාවක් ගන්නවා නම් අද දිනත් ප්‍රශ්න සාකච්ඡා වාර්යට සහභාගී වෙන්න අපි තාම නමස්කාර කරනවා ගෞරවපූර්වකව.
සාගර හාමුදුරුවෝ වචනයක් දුන්නේ නැද්ද?
මේ රාජිකාගේ ටෙක්ස්ට් එකේ නම් කියලා තිබුණා සාගර හාමුදුරුවෝ එනවා කියලා. ඉතින් සන්නස පේනනම් නැහැ.
අපි එනකම් බලමුක වෙන කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං. සන්නස අද දින මම හිතන්නේ ඉන්ද්‍රනන්ද තමයි කරන්නේ. ඉන්ද්‍රනන්ද එහෙනම් ඔබට බාරයි.
බොහොමත්ම පිං. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එක ලිඛිත වාර්තාවක් තියෙනවා ඉදිරිපත් කරන්නම්. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මම ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. මුල් දින ඉඳගෙන භාවනා කරන විට හුස්ම සහ ඇඟ නොදැනී යනවා වගේ දැනුණා. ස්වල්ප වේලාවකින් වම් වැලමිටෙන් පටන් අරගෙන ශබ්දයකුත් සමග අකුණු ගැසුවක් වගේ එලියක් හිසේ සහ මුළු ඇඟ පුරාම ගමන් කළාසේ දැනුණා. මම එකවරම තිගැස්සුණා. හිත එකලස් කරගන්න නොහැකිව ඒ ලෙසම වාඩි වී ටික වේලාවක් ඉඳ භාවනාව නිම කෙරුවා. දවසක් අතෑරලා ආපසු භාවනා කරන්න පටන් ගත්තා. දැන් මම පැයක් පමණ වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස ගැන හිත යොමා භාවනා කරනවා. වාඩි වී ලොකු හුස්ම හතරක් ගන්නවත් සමග හුස්ම නොදැනී යනවා. ශරීරයේ නොදැනී යන්න ඊට වඩා ටික වේලාවක් ගත වෙනවා. හුස්මේ වෙනස්වීම් දිහා අවධානයෙන් බලා ඉන්නවා. උඩුතොලේ නාසයේ සම මතු පිට කසනවා වගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ල මුල නාඩි වැටෙනවා වගේ දැනුණා. ශරීරයේ තැන තැන රිදුම් දැනුණා. රැහැයෝ හඬනවා වගේ නමුත් බොහොම හීන් හඬක් ඇහුණා. මම දවසේ සෑම දෙයක්ම අවධානයෙන් කරන්න වීරිය ගන්නවා. ව්‍යායාමයේ පිණිස ඇවිදින විට පොළවේ උස පහත් තැන් කැඩුණු තැන් ගැන අවධානයෙන් ගමන් කරනවා. කෑම පිසින විටද පඩි බසින විටද සතිමත් වෙනවා. මට තේරුණා මම මාදිහා සමහර අවස්ථාවලදී විචාරාත්මකව බලනවා කියලා. වෙන කෙනෙකුට උපදෙස් දෙනවා සේ මම මටම උපදෙස් දෙනවා සේ දැනෙනවා. මගේ භාවනා වැඩි දියුණු කර ගැනීමට උපදෙස් බොහෝම යටහත් පහත්ව ආයාචනය කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට මේ විදිහට පුහුණු වෙනකොට අර මම කලින් කිව්වා වගේ මේ හුස්ම ඇඟ නොදැනී යනකොට විවිධ විකෘති ස්වභාව මතුවලා එනවා. ඔය අකුණු ගහනවා වගේ ශරීරය හැට මෙහෙට පැද්දෙනවා, යම් යම් රූප පේන්න ගන්නවා, විවිධ කටහඬ වල ඇහෙනවා. නොයෙ විදිහට නොයෙකුත් විෂම ස්වභාව විකෘති ස්වභාව මතුවලා එනවා මේ කරගෙන යන පුහුණුවේදී යම් අවධියකදී. එතකොට එතෙන්දී මේ කෙනා තේරුම් ගත යුත්තේ තමයි මේ විඥාන මායාව හෙළිවෙන්න යන මොහොතකදී මේ විදිහේ කලබලකාරී ස්වභාවයක් එයා කොහොම හරි අපිව වෙන දෙයක පටලවන්න දරන උත්සාහයක් මතුවෙලා එනවා. ඉතින් මේ වෙලාවට තේරුම් ගන්න ඕනේ මේ කොයි දේ ආවත් මම නැවත නැවත පුහුණුවේ ඉන්නවා, අධෛර්යමත් විය යුතු නැහැ, බය විය යුතු නැහැ කියන විශ්වාසයෙන් මේකට මුහුණ දීමක් අවශ්‍යයි. නැත්නම් ඔය අකුණු ගැවුවා වගේ එකක් වුණාම දැන් අනිත් දවසේ නොකර ඉන්න අදහසක් මත වෙන පුළුවන්නේ මොකද්ද එකක් එනවා කියලා. එහෙම බය විය යුතු නැහැ, තේරුම් ගන්න ඕනේ අරයා ගේ මායාව එළි වෙන්න යනකොට එයා තියෙන ඒවා ඔක්කොම අපි දිහාට විසි කරලා බලනවා මේ කොයි දෙයකට හරි හසු වේවිද කියලා. ඒවට හසු නොවි නැවත නැවත අර සිහිය පීටවාගෙන හුස්ම නැති වුණත් හුස්ම ගැන අපේක්ෂාවකින් කල් ගෙවීම තමයි ක්‍රමවේදය. ඉතින් ඒ විදිහට දිගට පුහුණු කරන්න පුළුවන් ඒ ශක්තිය විභවයේ තියෙන පාටයි පැයක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන් ඉතිපතා. ඒක හොඳ දෙයක්, ඒක වටිනවා. එහෙම කියලා තුනනේ පැයක් විතර පරියන්කෙක ඉන්නවා කියලා. මේ ක්‍රමවේදය හොඳයි. එතකොට එහෙම තමයි ওই පරීක්ෂණේ දිගට සිද්ධ කරන්න ඕනේ. අර කෙනා අපිව මුලා කරලා මේකෙන් මග ඇරලා යන්න උත්සාහ ගත්තට මොකද අද වැරදුනත් හෙටත් අලුත් දවසක්. අද වැරදුනත් හෙටත් ඉඩකඩක් තියෙනවා. අන්න ඒ විදිහට නැවත නැවත මේකෙම යෙදිලා කල් ගෙවීම තමයි ක්‍රමවේදය. එහෙම කල් ගෙවගෙව යනකොට අන්න මොකද වෙන්නේ තේරෙනවා මේ ක්‍රියාවලිය වැඩි වැඩියෙන් විස්තර සහිතව බලන්න. අර මම මටම උපදෙස් දෙදී වැඩ කටයුතු කරනවා, මම මා දිහාම විචාරාත්මකව බලනවා, අඩුපාඩු සකසන්න උත්සාහ ගන්නවා, උපදෙස් දෙනවා. ඉතින් ඔය වගේ දේවල් යනවා, වගේ දේවල් ලොකුවට ග්‍රහණය කරගන්නවත් වෙහෙසක් ගන්නවත් ඕනි නෑ. නැවත නැවත මේ යන ක්‍රියාවලිය දිහා හොඳට බලන්න, නැවත නැවත විමසන්. ඒකයි අර ඇලන් වට්ස් කියන්නේ මම දන්නවා මේ මම දන්න බව. හැබැයි මගේ උනන්දුව තියෙන්නේ මේ දන්න බව දන්නා අයි ගැන, දන්න බව දන්නා මම ගැන. මේක දිහා බලා ඉන්නේ මොකාද? මේ නාම රූපේ පෙනෙන බව හරි, දන්න බව දන්න බව හරි. හැබැයි මේ දන්න බව දැනගන්නේ කවුද කියන ආපසු හැරි බැලීමක් වගේ මේ නියම අයිව නියම මමයව හඳුන ගැනීමක් වගේ තමයි මේ තුල තියෙන්නේ. ඒ සඳහා යන පාරේ තියෙන ගති ලක්ෂණ තමයි ඕවා. මේ මම මටම උපදෙස් දෙදී මම මා ගැනම විචාරාත්මකව බලමින් කල් ගෙවන ආකාරය කියලා මෙන්න මේ විදිහට දැන දැක ගන්න පුළුවන්. නැවත නැවත ඔය නිරීක්ෂණයම දිගට සිද්ධ කරන්න කියන මතක් කිරීම තමයි අපිට කියන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්ස, ලිඛිත ප්‍රශ්න නම් එපමණයි, වාචික ප්‍රශ්න වලට අවස්ථාව ලබා දෙන්න පුළුවන් සුළු වෙලාවක්
තියනවාද? එහෙමයි.
වාචික ප්‍රස තියෙනවා නම් අර zoom අත උසවලා අපිට පෙන්නුම් කරන්න ස්වාමීන් වහන්සේ.
නෑ වගේ.
නෑ වගේ නේද ස්වාමීන් වහන්සේ?
ඔව් නෑ වගේ නම් අපි ඉතින් අවසන් කරලා දාමු අද සාගර හාමුදුරුවෝ නැති එකේ.
ඒ ස්වාමීන් වහන්සේ අර පත්‍රිකාව මේ ෂෙයා කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ, ඒක ෂෙයා කරන්නද?
ඉතින් පස්ස සාකච්ඡා කරලා ඉවරයි.
ස්වාමීන් වහන්සේ
හරි, එතකොට එන අපිට අද ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියට අවසන් කරන්න පුළුවන්. සාමාන්‍ය
ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කරන්න.
ඔව් නෑ නෑ, මම කිව්වේ මේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට නිකන් හැල්ලක් ලබන සතියට ඉතුරු කරලා අවසන් කරන්න ඕනේ. නැත්නම් පය දෙකමාරක් විතර ඉඳලා ඔක්කොම තියෙනේ ඔක්කොම සාකච්ඡා කරාම ඊළඟ දවසේ එන්න හිතෙන්නේ නෑනේ.
එහෙමයි.
මේක අද ක්‍රමවේදය හොඳයි. හරි, එහෙමනම් හරි වන්දනා කරලා අවසන් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සහ සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වගේම අපේ මේ ප්‍රශ්නවලට ඉතාමත්ම පැහැදිලි පිළිතුරු ලබා දුන්නා අපේ ස්වාමීන් වහන්සේ. එපින් බලෙන් ඒ ස්වාමීන් වහන්සේටත්, නිසනවනේ සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු ලොකු ස්වාමීන් වහන්සේටත්, අපේ දැන්ද සහභාගී වෙලා තියෙන සියලු දෙනාටමත්, මේ වැඩසටහන මෙහෙවන සියලු දෙනාටමත් මේ පින් බලෙන් සසර ගමන කෙටි කර නිර්වාණය ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පළමුවෙන්ම දෙවියන්ට පින් දෙනවා. ඉත්තා වචාච සම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තා වචාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තා වචාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අපේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. බෝවහන්සේට වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරක් තියෙන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ. ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලස්ස නිචං වද්දා උපචායනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිච්චතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
තෝපත්තේ
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.